පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාලියේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ ධම්මපදයේ දණ්ඩ කියන වර්ගයේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සිල් සමාදන් වුණ උපාසිකා පිරිසක් අරමුණු කරගෙන. යථා දණ්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුන් පාචෙන්ති පානින. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ විශාකා මහ උපාසිකාව එක දවසක් ජේතවනාරාමේ සිල් සමාදන් වෙච්ච 500ක් විතර උපාසිකා පිරිස සමග කතා කරලා ඔවුන් එදා දවසේ සිල් සමාදන් වුණේ මොනවාගේ අරමුණක් පෙරදරි කරගෙනද කියන කාරණාව ඔවුන්ගෙන් විමසා හිටියා. ඒ සිල් සමාදන් වෙච්ච උපාසිකා පිරිස තම තමන්ගේ අරමුණු මොනවද කියන කාරණාව විශාකා මහ උපාසිකාවට මතක් කළා. මේ සිල් සමාදන් වෙච්ච පිරිස අතරේ හිටියා ජීවිතයේ සැඳෑ සමයටම ගීපු අය, මැදි වී අය, තරුණ වී අය සහ ලාබාල ලැදරියන් හතර ගොල්ලක් හිටියා. මහ උපාසිකාව මුලින්ම ගියේ සැඳෑ සමයේම ඉන්න පිරිස ළඟට. ගිහිල්ලා අහනවා, මෑණිවරුනි, අද සිල් සමාදන් වුණේ මොනවාගේ අරමුණක් නිසාද? මොනවාගේ අරමුණක් මුදුන්පත් කරගන්නද කියලා. ඔවුන් සඳහන් කරනවා, දුවේ, අද සිල් ගත්තේ මරණින් මත්තේ දෙව්ලොව යන්න කියලා හිතාගෙන. ඔවුන්ගෙන් ඒ කාරණාව අහගෙන මහෝපාසිකාව ඊළඟට යන්නේ මැදි වී අය ළඟට. ගිල ඒ අයගෙන් අහනවා, අද දවසේ සිල් සමාදන් වුණේ මොනවාගේ අරමුණක් ඇතිවද නැගිනිවරුනි කියලා. ඒ අය කියනවා, සපත් නිරෝසයෙන් මිදීම සඳහා කියලා. මොකද්ද මේ සපත් නිරෝසය කියලා කියන්නේ? සපත් නිරෝසය කියලා කියන්නේ මෙලොව උපන් කාන්තාවක් විඳින දුක් අතර තවත් ප්‍රධාන පෙළේ දුකක්. කාන්තාවන්ට උරුම වූ දුක් වෙනම දේශනා කරලා තියෙනවනේ ධර්මයේ තුල. ඒ දුක් අතර තවත් එක දුකක්, සපත් නිරෝසය. සපත් නිරෝසය කියලා කියන්නේ පින්නතුනි, තමන්ගේ ස්වාමියාට තමන් හැර තවත් බිරින්දෑවරු ඉන්නවා කියලා දැනගත්තහම ඇයට ඇතිවෙන දුක, ඒක තමයි සපත් නිරෝෂය. ඒක දරාගන්න අමාරු, ඉවසන්න බැරි දුකක්. සාමාන්‍ය සමාජයෙන් පේනවනේ, එතන ඉඳලා ජීවිතේ ගිනි ගොඩක් වගේ. දෙදට අර කාන්තාව සඳහන් කරනවා, අපේ ස්වාමි පුරුෂයන්ටත් අන්‍ය වූ භාර්යාවෝ ඉන්නවා. ඔවුන් නිසා අපේ හිතේ ද්වේෂය උපදිනවා. ඒ ද්වේෂයෙන් අත මිදෙන්න අද සිල් ගත්ත කියලා. ඊළඟට ගියා තරුණ වයසේ ළඟට. ගිහිල්ලා අහනවා, නැගිනිවරුනි, නැත්නම් ලෙහෙලිවරුනි, අද සිල් ගත්තේ මොනවාගේ අරමුණක් හිතේ තියාගෙනද? ඔවුන් සඳහන් කරනවා, කුළුඳුලේ ලබන දරුවා පිරිමි දරුවෙක් බවට පත් කරගන්න ප්‍රාර්ථනා කරන්නයි සිල් ගත්තේ කියලා. ඊළඟට ගියා ලාබාල ලැදරියන් ළඟට. ඔවුන් ළඟට ගිහිල්ලා අහනවා, දියණිවරුනි, අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් මුදුන්පත් කර ගැනීමේ චේතනාවෙන්ද? ඒ අය කියනවා, වැඩි වයසට යන්න කලින් විවාහ වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නයි සිල් ගත්තේ කියලා. බලන්නකෝ, සිල් සමාදන් වෙච්ච හතර ගොල්ලකගේ ප්‍රාර්ථනා හතරක්. මහෞපාසිකාව කල්පනා කළා, නිසි අරමුණ ළඟ කවුරුත් නැහැ. ඒ නිසා මේ කාරණාව මා විසින් භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේ ලව්වා මොවුන්ට ධර්මදේශනාවක් තුළින් සංසාරයේ ස්වභාවයත් සිල් සමාදන් විය යුතු ආකාරයත් විස්තර කළ යුතුයි කියලා කල්පනා කළා. එහෙම ඉතලා බුදුරජාණන් වහන්සේ මුණගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව මතක් කළා. අපේ බුදුරජාණන් වහන්සේදා ඒ සිල් ගත්ත පිරිසට ධර්ම දේශනා කරන්න තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථාරත්නේ දේශනා කොට වදාළේ. යතහා දණ්ඩේන ගෝපාලු ගාවුන් පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුන් පාචෙන්ති පානින. මොකද්ද මේකේ තේරුම? ගොපල්ලා කෙවිතක් අරගෙන ගවයෝ ටික දක්කගෙන යනවා කොහාටද? ගෝචර භූමිය දක්වා. ඒ කියන්නේ තෘණ භූමියට. ගොදුරු බිමට ගවයෝ අරගෙන යනවා. ඒවං ජරාච මච්චූචේ. අන් ඒ වගේ තමයි ජරාවයි මරණයයි දෙක එකතු වෙලා සත්වය අරගෙන යනවා කොහාටද? ආයුෂයාගේ කෙරවල දක්වා. මේක තමයි ගාථාවේ සරල තේරුම. අපි මේ කාරණාව ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. පින්නතුනි, අපි ගොපල්ලා ගැන හොඳට දන්නවා. ගොපල්ලා කියන්නේ ගවයෝ බලාගන්න කෙනා. අපි ගොපල්ලෙක් තුල තිබිය යුතු අතිවිශේෂ ලක්ෂණ 11ක් විතර මහා ගෝපාලක සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ ගොපල්ලා තමන්ගේ ගවයන්ට කෑම දෙන තැන, කෑම දෙන වෙලාව, වතුර දෙන තැන, වතුර දෙන වෙලාව මේවත් හොඳට දැනගන්න ඕනේ. මාර්ගයේ තියෙන උවදුරුත් දැනගන්න ඕනේ. ගවය අරන් යන මාර්ගයේ උවදුරු තියෙනවා නම් මග ඇරව ගන්න ඕනේ. තුවාල හැදිලා නම් බේත් කරන්න ඕනේ. දුම් අල්ලන්න ඕනේ. මේ වගේ මේ ගොපල්ලෙක් සතු විශේෂ වගකීම් සමුදායක් තියෙනවා. ඒ අංගවලින් යුක්ත කෙනා තමයි නියම ගොපල්ලෙක් වෙන්නේ. කෙසේ වෙතත් ගොපල්ලා කෙවිතක් අරගෙන තමන්ගේ ගවයෝ ටික තෘණ භූමියට දක්කගෙන යනවා. අන් ඒ වගේ තමයි මේ ජරා මරණ කියන ධර්මතාවය. මේ ජරා මරණ කියන දෙක සත්වයා අරගෙන යනවා ආයුෂයාගේ කෙරවල දක්වා. එතකොට සත්‍ය ආයුෂයාගේ කෙරවල දක්වා අරන් යනවා කියලා කියහම මේ මිනිසුන්ගේ ආයුෂය ගත වෙන මොහොතක් මොහොතක් ගානේ ගෙවෙනවා. ගත වෙන මොහොතක් මොහොතක් ගානේ මේ ලෝකේ අපිට තියෙනවා පින්නතුනේ අහිමිවීමක්. මොකද අහිමිවීම? ඒ තමයි ජීවිතය අහිමි වෙන එක. ගත වෙන මොහොතක් මොහොතක් ගානේ අපේ ජීවිතය අහිමි වෙනවා. නමුත් මොහොතක් මොහොතක් ගානේ ජීවිතය අපිට අහිමි වෙමින් යනකොට අපි මොහොතක් මොහොතක් ගානේ කල්පනා කරන්නේ තව කෙනෙකුට ගහලා හරි මරලා හරි හොරෙන් හරි අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එක. හුඟක් දෙනාගේ කල්පනාව එහෙමයි. ජීවිතේ මෙහෙන් අහිමි වේගන යනවා. අනික් පැත්තෙන් ඒක අවබෝධ නොකර ගත්තා අපි බොහෝ දේවල් හිමි කරගන්න වෑයම් කරනවා. නමුත් ජීවිතේ කවදාවත් එක තැන තියෙන්නේ. ආයුෂ එක තැන තියෙන්නේ. යම් දවසක අපි මාතෘ ගර්භයකට කලලයක් හැටියට ආවද, එදා ඉඳලා මේ වෙනකනුත් මගේ ජීවිතය අවසානය කරා යනවා. ඔබේ ජීවිතයත් එලෙසම තමයි. විනාඩියක් ගෙවිලා විනාඩියක් ලබනවා කියලා කියන්නේ මේ ජීවිතයයි කවදාවත් මට අර ගෙවුන විනාඩිය එන්නේ නැණි. පැයක් ගෙවිලා පැයක් ලැබුවා කියලා කියන්නේ මට පහුගිය පැය මේ සංසාරේ කවදාවත් මේ භවයේදී හම්බ වෙනවද? ඒ පැය හම්බෙන්නේ ආයි කවදාවත්? සංසාරෙම හම්බෙන්නේ නැහැ. හැබැයි ඒතර කල්පනා කරන්න ඕනේ, මට ජීවත් වෙන්න තිබිච්ච කාලෙන් පැයක් අහිමි වුණා. ඒ පැය තුල මම මොනවද කළේ කියලා, මේ පැය තුල මම මොනවද කළේ? ආන් එහෙම කල්පනා කරලා ගත වෙච්ච කාලය පිළිබඳව අපි හැම වෙලාවෙම හිතලා බලන්න ඕනේ. ඒ ගත වුණ කාලය පිළිබඳව මම සතුටුද? වටින කාලයක් තිබුණද? මම ඒ ගෙවුණ කාලය තුළ මගේ ජීවිතයේ සාධාරණයක් කරගත්තද මොකක් හරි කියලා. පින්නතුනි, සත්වයාගේ ආයුෂය මොහොතින් මොහොත ගෙවෙනවා. ගෙවෙන ආයුෂය එන්න එන්න අඩු වෙනවා. අපේ ආයුෂය එන්න එන්න පිරිහිනවා. ඔබ හිතලා බලන්නකෝ, අතීතයේ මිනිස්සුන්ට කොච්චර ආයුෂ තිබිලා තියෙනවද? දෙවියන්ට වඩා ආයුෂ තිබිලා තියෙනවනේ. මිනිස්සුන්ට ආයුෂ තිබිලා තියෙනවා අසංකේයයට. ඒ කියන්නේ කාලයක් මතු අනාගතෙත් එනවා. එදාට මිනිස්සුන්ගේ ආයුෂ ලියන්න වෙන්නේ 1.140න්. එහෙම ආයුෂයක් මිනිස්සුන්ට තිබ්බා. නමුත් කෝ දැන්? ඒක අඩු වෙලා ලක්ෂයට ඇවිල්ලා. එහෙමත් අඩුවේවි ඇවිල්ලා. අද අපේ පරමාවශ්‍ය අවුරුදු 100ත් 120ත් අතර තියෙන තැනට ඇවිල්ලා තියෙනවා. පරමාවශ්‍ය එහෙම වුණාට අපි එච්චර ජීවත් වෙන්නේ නැහැ. වර්තමානයේ නම් 60 65ක් වගේ. ආයුෂය බොහොම කෙටි. එහෙනම් සත්වයාගේ ආයු කාලය ජරා මරණ දෙක විසින් ගෙවලා දානවා. ජරාව කියලා කිව්වේ වයසට යනවා, මහලු වෙනවා. ජරාව කියන්නේ මහලු වෙනවා. ව්‍යාධිය කියන්නේ ලෙඩ වෙනවා. එනම් මේ මහලු බව සත්වයා ක්‍රමක්‍රමයෙන් මරණය දක්වා අරගෙන යනවා. ඔබටත් එහෙමයි, මටත් එහෙමයි. එහෙමනම් අපි විසින් මොනවද කරන්න ඕනේ? මරණයට කලින් මැරෙන්න සූදානම් වෙන්න ඕනේ. මරණයට කලින් මැරෙන්න සූදානම් වෙන්න ඕනේ. මොකද්ද මැරෙන්න සූදානම් වෙනවා කියලා කියන්නේ? පින්නතුනි, මැරෙන්න සූදානම් වෙනවා කියන කාරණාවත් හරි සංකීර්ණ කාරණාවක්. අපි අපෙන් අහන්න ඕනේ ඔබ සූදානම්ද කියලා. තමන්ගෙන් ප්‍රශ්න කරන්න. මෙලොව ඉපදිච්ච හැම කෙනෙක්ම මැරෙනවා. ඒක කිසිම රහසක්, ඒක කිසිම සැකයක් නෑ. මෙලොව ඉපදුන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒ මරණයට මූණ දිය යුතුමයි අපි හැමෝම. මං කියන්නේ ඒකට මූණ දෙන්න ඔබ සූදානම්ද? කවුද දන්නේ ඒක කවදයිද කියලා. තව විනාඩියකින්, තව පැයකින්, අද දවස ඇතුළත මව මැරෙන්න බැරිද? ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ වෙලාව මොකද්ද කියලා, කාලේ කෝකද කියලා. නමුත් අපි දන්නේ තව විනාඩියකින් මැරෙන්න පුළුවන්, තව පැයකින් මැරෙන්න පුළුවන්, අද දවස ඇතුළේ මැරෙන්න පුළුවන්, තව අවුරුදු ගානක් ගිහිල්ලා මැරෙන්න පුළුවන්. අන් ඒක නිසා මැරෙන දවස, මැරෙන තැන, මැරෙන වෙලාව අපි කවුරුවත් දන්නේ නැහැ. දහරාච මහන්තාචේ යේ බාලෝ යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායන. දහරාච මහන්තාචේ, ළමයිනුත් මැරෙනවා. ඒ වගේම තරුණ වයසේත් මැරෙනවා, මැදි වී ඇත් මැරෙනවා, සැඳෑ සමය ඇත් මැරෙනවා. ඊටත් අමතරව මුලින්ම කලල අවස්ථාවේ මව්කුසේදීමත් මැරෙනවා. පින්නතුනි, මරණයට කලක් වෙලාවක් තැනක් නෑ කියන කිවේ එකයි. එහෙනම් ඕනම වෙලාවක සූදානම් වෙලා හිටියොත් ඒක තමන්ට හුඟක් හොඳයි. මොකද්ද මේ සූදානම් වෙනවා කියලා කියන්නේ? මෙතන සූදානම් වෙනවා කියලා මම කීවේ මැරෙන වෙලාවට හිත හදාගන්න අපි කටයුතු කරලා තියෙනවද? කොහොමද හිත හදාගන්නේ මැරෙන වෙලාවට? මොනවද ඇත්තටම හදන්න තියෙන හිත? කෙලෙස් වලින් පිරිච්ච හිත හැම වෙලාවෙම අකුසලයට බරයි. මරණ මංචකි චුති සිත වගේ සිත් පහළ වෙන වෙලාවට අපි කරගත් අකුසල කර්මයක් ඊළඟ භවයේ වෙනුවෙන් අකුසල කර්මයක් අරමුණු වුණොත් ඊළඟ භවයේ සැකසෙන්නේ ඊට අනුරූපව. ඒකයි මේ සූදානම් වෙන්න ඕනේ කියන්නේ. අපි කියමු තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණා කියලා. මොකක්ද වෙන්නේ කියන කාරණාව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. බොහෝ වෙලාවට කේන්තියෙන් මැරෙන අය විෂ සහිත සත්තු වෙලා තමයි ඉපදෙනවා කියන්නේ. නයි පොළොංගු වගේ. එහෙම නැත්නම් යකෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාවත් වැඩි කියලා සඳහන් කරනවා. ඊටත් අමතරව පින්තරින් නිරේක ඉපදෙන්නත් පුළුවන් ඒ ද්වේෂ සිත නිසා. දැන් ඔබ හිතන්න මරණයට පත් වෙන වෙලාවේ ඔබට කේන්තියක් එන්නේ නැති වෙයිද කියලා? දැන් නම් හිතෙන්න පුළුවන් නෑ එහෙම දෙයක් නම් වෙන එකක් නෑ කියලා. නෑ, එහෙම එකක් නෑ පින්නතුනි. මොකද ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට අනාථපිණ්ඩික සිටුතුමා, ධනංජානි බ්‍රාහ්මණතුමා වාගේ අය ප්‍රකාශ කරපු හැටියට මැරෙනකොට රිදෙනවද කියලා ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ මැරෙනකොට රිදෙනවා කියන එකනේ. එතකොට මැරෙනකොට රිදෙනවා කියලා කියන්නේ කොයි වගේ කාරණාවක්ද? පින්නතුනි සඳහන් කළා ජීවිතේ කවදාවත් අත්විඳලා නැති වේදනාවකට තමයි අපි බඳුන් වෙන්නේ. අපිට අත්විඳින්න වෙන්නේ කවදාවත් විඳලා නැති වේදනාවක්. එතකොට කවදාවත් විඳලා නැති වේදනාවක් පිළිබඳව කිසිම හුරුවක් පුරුද්දක් නැහෙනි. ඔළුවේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, අතපය කැක්කුමක්, කොන්ද කැක්කුමක්, මේවා ජීවත් වෙන කාලේ අපි අත්දැකලා තියෙන නොයෙක් වේදනාවල්. එහෙනම් වේදනාව හුරුයි, පුරුදුයි, ඉවසලත් පුරුදුයි. නමුත් මරණ වේදනාව කියන එක කවදාවත් විඳලා නැහෙනි. විදල නැත්තං ඉවසන්ඩා පුරුද්දක් නෑනේ. එහෙනම් ඒක ජීවිතයේ ඒ මොහොතට ඇතිවෙන අලුත්ම වේදනාවක්. ඒක අලුත්ම වේදනාවක්. එතකොට මේ අලුත්ම වේදනාවට මූුණ දෙන්ඩ පුරුදු කරලා ඉන්ඩෝන්නේ. කොහොමද පුරුදු කරන්නේ? අපිට හිසේ රදයක් හැදුනත් තරහෙන්න පුළුවන්. බඩේ අමාරුවටත් තරහෙන්න පුළුවන්. එහෙමනම් ඉතින් ජීවිතේ කවදාවත් අත්විඳලා නැති මේ වාගේ වේදනාවක්, දරුණු වේදනාවක්, ඒක දරාගන්නේ කොහොමද? ආන් ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෛත්‍රී කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න කියලා. ඒක මේ අවස්ථාවට මූණ දෙන්න තියෙන හොඳම ලාභය, මෛත්‍රී කර්මස්ථානයේ ප්‍රගුණ කිරීම. ඒයි හොඳම ලාභයක් කියලා කිව්වේ. මොකද බින්දුතුනේ මෛත්‍රී කර්මස්ථානයේ ප්‍රගුණ කරනකොට සඳහන් කරනවනේ ආකාර 8ක්. ඒ ආකාර 8 තියෙනවා. පළවෙනි එක අභ්‍යන්තර ආබාධිවත් කිරීම, දෙවෙනි එක බාහිර ආබාධිවත් කිරීම. මොනවද අභ්‍යන්තර ආබාධ කියලා කියන්නේ? දැන් බාණ්ඩකෝ අද භාවනා කරනකොට සමහර කෙනෙක් මේ විනාඩි 5ක් විතර යනකොට මුළු විශ්වයටම මෛත්‍රී කරලා ඉවරයි. මම සුවපත් වෙම්වා, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම වෛර නැත්තෙක් වෙම්වා කියලා මේ ආදි වශයෙන් ආකාර 4ක් තියෙනවානේ. මේක ආකාර 4ක්, එකක් නෙමෙයි ආකාර 4ක්. සාමාන්‍ය කෙනෙක් භාවනාවට යොදා ගන්න ඕනේ මේන් එකයි. මම නිදුක් වෙම්වා නම් ධ්‍යාන මට්ටම දක්වා මේක යොදා ගන්න කියලා කියන්නේ. ඉතින් අපි බොහොම කෙටි කාලයක් ඇතුලේ මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියලා ඊළඟට අපි පටන් ගන්නවා මා මෙන්ම මගේ පුතා, මගේ දුව, මගේ යාළුවා, මගේ සහෝදරයා නිදුක් වෙම්වා කියලා, නිරෝගී වෙම්වා කියලා. ඒ නිකම්ම නෙමෙයි මා මෙන්ම කියලා කියන්නේ මම වගේම ඒ අයත් නිරෝගී වෙම්වා. එතකොට අහලා බලන්න ඕනේ මට නිරෝගීකමක් තියෙනවද කියලා. මේ මොහොතේ මම රෝගීද නිරෝගීද? පින්නතනි රුධිර පීඩනයක් තියෙනවනම්, සීනි අමාරුවක් තියෙනවනම්, හන්දිපත් කැක්කුමකුත් තියෙනවනම්, අධිරුධිර පීඩනයක් තියෙනවනම්, මේ වගේ නොයෙක් රෝග ගොඩක් නම් ඔබ කොහොමද මා මෙන්ම මගේ දරුවා සුවපත් වේවා කියලා කියන්නේ? මොකද්ද ඔබට තියෙන සුවය? දරුවෝ ඇහුවොත් තාත්තා වගේම මාත් සුවපත් වේවා කියන්නේ තාත්තට තියෙන සුවය මොකද්ද? දැන් මේ අසනීප වලින් තාත්තා සුවයිද? මොකද්ද දෙන උත්තරේ? ආන් ඒකයි සඳහන් කළේ මා මෙන්ම කියන වචනේ පාවිච්චි කරන්න මගේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා බලනකොට මේකයි වෙන ලෙඩ නැති වෙන්න ඕනේ. ඒකයි සුවපත් බව කියලා කියන්නේ. ඒ සුවපත් බව ලබාගෙන අන්‍යයන්ට ඒ මම අත්විඳින සුවය දානය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අභ්‍යන්තර ආබාධ ඉවත් කරනවා කියන එකත්. ඒ කාරණාවම තමයි. එයි මත ඇතුළතින් වේදනා ගොඩක් තියෙනවා, රෝග ගොඩක් තියෙනවා. ඒ වේදනාවල් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්. මෛත්‍රී භාවනාව ඒකට ගොඩක් ප්‍රායෝගික භාවනා ක්‍රමයක්. ඒකයි සඳහන් කළේ කෙනෙකුට හැදිච්ච පිළිකාවක් සුවපත් කරගන්නවා කියන එකත් මෛත්‍රී භාවනාවේ බොහොම ප්‍රාථමික අංගයක් කියලා. ප්‍රාථමික තැනක තියෙන පිළිකාවක් සුවපත් කරනවා කියන එක. ඉතින් ආන් එහෙම කයේ උපදින ඕනෑම වේදනාවක් මෛත්‍රී චිත්තයෙන් ඉවත් කරගන්න පුළුවන් පුරුදු කෙනා මරණ මංචකයේදී උපදින වේදනාවල් ටිකත් එහෙම මයින් කරලා තමන් ජීවිතේ රැස් කරපු කුසලා කුසල ධර්මයන් ආවර්ජනය කරගන්නවා. අර වේදනාවෙන් පීඩා විඳ විඳ ද්වේෂයෙන් දැවි දැවි ඉන්න වෙලාවට කුසල් මෙනෙහි කරන්න වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා අපි හැම වෙලාවෙම පුරුදු කරන්න ඕනේ කුසලයක් නිතර ආවර්ජනය කරන්න. ජීවිත කාලේ නිතර නිතර කරන දේවල් අපිට ඊළඟ භවයට හේතු වෙනවා. චුති චිත්තයට එළඹෙන්න එවන් දේවල් හේතු වෙනවා. ඒ නිසා වැඩි වැඩියෙන් ජීවිතේ ප්‍රගුණ කරගත්ත කුසල් තියෙන්න ඕනේ. දියුණු කරගත්ත කුසල් තියෙන්න ඕනේ. නැත්තන් කරනව පින්නතින. මැරෙන සූදානන් වීම ගැන කතා කිරී. එකක් තමයි කායික ආබාධ ඉවත් කරගෙන කරපු කුසල් ආවර්ජනය කරගෙන සතුටින් මැරෙන්ඩ ලැබෙන අවස්ථාවක් හදාගණ්ඩුවනේ. අනිත් එක තමයි මේ බාහිර තියෙන නොයෙක් ඇලීම් ගැටීමත් හරින්න පුළුවන් වෙන්ඩෝනේ. සමහර කෙනෙක් කාලයක් දරුවන්ට ලෙදී. ඊළඟට මුණුබුරන්ට මිනිබිරියන්ට ලෙදී. අත්හරින්ඩ බෑ. දරුව කොහේරි ගියත් මේ මුණුබුරා ගෙනත් දෙන්න මිනිබිරිය ගෙනත් දෙන්න. මට ඒ අයි හිටිය හැම ඇති. එම මහත් තද ඇලීමක් තියෙනවා. දේපොල ඉඩකඩන් වතු පිටි සල්ලි මිල මුදල් ගැන කතා නොකරත් ඒ වගේ ඇලීමක් තියෙනවා කියන එක කියන්න දෙයක් නෑ. ඕන තරම් ඇලිලා ඉන්නේ. ඊට අමතරව අරවාගේ ඇලීමුත් ඒ වගේ ගැලවෙන්න පුළුවන්කමක් නෑ. හදිස්සියේ ඔබ හිතන්ද වතුරේ ගිලින මැරෙන්න වුණා කියලා වෙන්න බැරිද? අපිට වෙන්න පුළුවන්නේ. බලාපොරොත්තු නෑනේ අපි කොහොමද මැරෙන්නේ කියලා දන්නේනේ. ඉතින් ඕනෑම වෙලාවක සමහරලාට වතුරේ ගිලෙන්න පුළුවන්. දැන් මම හොඳ ආකාරවම දන්නවා ගොඩ යෑමක් නම් නෑ අනිවාර්යෙන් අද ජීවිතේ ඉවරයි කියලා. ආන් ඒ වෙලාවට ඔබ කල්පනා කරන්න අර මුණුබුරු මිනිබිරිය ටික අමතක කරලා යාන වාහන ගෙවල් දොරවල් අමතක කරලා ඔබේ දුවදරුවන් අමතක කරලා ඔවුන්ගේ පඩිනඩි ගැන අමතක කරලා ඔවුන්ගේ ප්‍රභු පැලන්තිය පිළිබඳව අමතක කරලා දුක කනගාටුව මේ වගේ දේවල් නැතුව කෙනෙකුට පුළුවන් ද කුසල් ආවර්ජනය කර කර ගිලිලා මැරිලා යන්න? පින්නතුනේ හැබැයි ඒ වෙලාවට දුකක් හිතුනත් නිරේක හරි උපදින්න පුළුවන්. බැඳීමක් දරුමුණු පුරන් ගැන හරි ඇති වුණත් පෙරේත ලෝකයකට හරි යන්න පුළුවන්. අපි කැමති නෑනේ. ඉතින් කැමති නැත්තම් එහෙ නොයන්න නම් මැරෙන වෙලාවට මූණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනි. ආන් ඒක නිසා මරණය කොයි මොහොතක හරි ජීවිතේ හොයාගෙන ජීවිතේ බිලිගන්න එන්න පුළුවන්. නමුත් මරණය එනවා කියලා බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. මාරයා එන්න කලින් මේ ලෝකේ කරගත යුතු කටයුතු ටිකක් තියෙනවා. නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා හරියට පන්සිල් ආරක්ෂා කරගෙන කරගත යුතු කටයුතු ටිකක් තියෙනවා. මොකද ඒ ටික සම්පූර්ණ නම් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රැකගෙන දන් දීලා තියෙනවා නම් මැරිච්ච ගමන් මොකද වෙන්නේ? මැරිච්ච ගමන් ඔහු සුගතියේ උපදිනවා. නමුත් එහෙම කරලා නැත්තම් සිල් රැකලා නැත්තම් ඔහුට සුගතිගාමි උපතක් තියෙනවා කියලා ඒ කාන්තෙන් කියන්න බෑ. ඔබ හිතලා බලන්න මේ ජීවිතේ කොයි තරම් සංකීර්ණද කියලා. ආන් ඒකින්ද පින්නතුනි මරණයට සූදානම් වෙන එක අත්‍යවශ්‍ය කාරණාවක්. මේ මුළු ජීවිත කාලෙම තියෙන මැරෙන්න ලෑස්ති වෙන්න. ඒ වුණාට මිනිස්සු කොච්චර දේවල් වලට ලෑස්ති වෙනවද? මිනිස්සු ලෑස්ති නොවෙනම දේ තමයි හුඟක් අය මැරෙන්න ලෑස්ති වෙන එක. මැරෙන්න තමයි ලෑස්ති වෙන්නේ නැත්තේ. අනික් බොහෝ දේවල් වලට ලෑස්ති වෙනවා. නමුත් විය යුත්තේ ලෑස්ති විය යුත්තේම මරණයට. මොකද අපි කවුරුත් කැමති නෑ මේ ජීවිතෙන් පස්සේ නිරේක ගිහිල්ලා උපදින්න. මේ ජීවිතෙන් පස්සේ ප්‍රේතෙක් තිරිසනෙක් වෙලා ඉපදෙන්න. හැබැයි කැමති වුණත් අකමැති වුණත් වෙන්න තියෙන හුඟක් වෙලාවට ඒක. නමුත් ඒකෙන් අත මිදෙන්න තමයි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් රැකගෙන සඳහන් කළේ. දස දාන වස්තුවවත් පූර්ණී කරගන්න කියලා. ඒ ටික ඔබ ගාව සම්පූර්ණද? ඔබම කල්පනා කරලා බලන්න ඕනේ. පින්නතුනි ජීවිතේ ඉතාම අස්තිරයි. හරියට කොයි වගේ කියලාද සඳහන් කළේ? තනපතක් අග රැඳුන පිනි බිඳුවක් තරමට ජීවිතය අස්තිරයි කියලා සඳහන් කළේ. ජීවිතය අස්තිරයි, මරණය ස්ථිරයි. එහෙම සඳහන් කළේයි. උදේට පායන සූර්යා සත්‍යයි. ඒ වගේම තමයි ඒ සූර්යා බැහැලා යන බවත් සත්‍යයි. මෙලොව උපන්නොත් යම් පුද්ගලෙක් ඔහු අනිවාරෙන් මැරෙනවා. ගලක් අහසට විසි කරහම මගේ කායික ශක්තිය ප්‍රමාණයට අහසට ගිහිල්ල එතන ඉදලා ගල ආපහු බිමට එනවා කියන එක සත්‍යයි. ඒ සත්‍ය වගේම තමයි මන් දවසක අනිවාරෙන් මැරෙන බවත් සත්‍යයි. ඔය ටික දැනගන්න ඕනේ. මේකට කාරණා ඕන තරම් එකතු කරන්න පුළුවන්. තනපතක් අගරෙන්දුන පිනිබිඳක් වගේ මේ ජීවිතේ, මේ අපේ ඒ ජීවිතේ කොයි මොහොතේ අහිමි වෙයිද? ඒ පිනිබිඳුව කොයි මොහොතේ වැටිද? යුදංජේ කුමාරයා උයනට යනකොට පාර දෙපැත්තේ තනකොළවල වතුර. රතාචාර්යගෙන් අහන මොනවද? ස්වාමිනි පිනි වැටිලා. හවස් වෙලා උයනෙන් එනකොට ඒ පිනි බින්දුවක්වත් නැහැ. අහනවා, කෝ උදේ තිබිච්ච පිනි බින්දු? ස්වාමිනි අවුවට වෙලිලා ගිහිල්ලා. මේ කුමාරයා කල්පනා කරනවා, යුදංජේ කුමාරයා, ජීවිතෙත් මේ වගේනේ. ඒ නිසා වහ වහ ගිහි ගෙදර අභිනිෂ්ක්‍රමණය කළ යුතුයි කියලා තමන්ගේ අම්මට කියනවා, මට මහණ වෙන්න යන්න දෙන්න කියලා. අනිත්‍ය බව, අස්තිර බව කියලා දීලා. ඔබත් මේ ජීවිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා ජීවිතේ පිළිබඳව දකිනවනම්, ඒක දැනගෙන අවබෝධ කරගෙන ඒ මරණයට මූණ දෙන්න සූදානම් වෙමින් ජීවිතේ ධර්මානුකූලව පෝෂණය කරනවනම්, පින්නතුනි ඔබට කොයිතරම් සාධාරණයක් කරගත්ත කෙනෙක්ද? මොකද දැන් ඔබට පේනවා, ඔබට දැනෙනවා ඔබ මරණසන්නයි කියන එක. එතන බලන්නකෝ, ගිනි ගිය මග පිච්චිලා තියෙනවා. යම් තැනක පිලිස්සලා නම් අපි කියනවා ගින්දර පාරක් ගිහිල්ලා තියෙනවා. යම් තැනක මහ පොළොව කඩාගෙන හැරිලා ගිහිල්ලා තියෙනවා නම් අපි කියන වතුර පාරක් ගිහිල්ලා තියෙනවා. ගස්වල කොලාතුරි කිලි කැඩිලා බිම වැටිලා දිගට මෙහිම වෙලා නම් අපි කියනවා තද හුලම් පාරක් ගිහිල්ලා තියෙනවා. ආන්ගේ වාගේ තමයි ඔබ දැන් මරණයට ලං වෙනවා කියන කාරණාව ඔබට කියලා දෙන්න මේ ඇඟේ කොච්චරනම් සාධක තියෙනවද? ජීවිතය අනිත්‍ය බව පැහැදිලි කරලා දෙන්න. කාලයක් තිබිච්ච කළු පාට කෙස් කෝ දැන් සුදු පාට වෙලා? කාලයක් තිබුණ හරි ලස්සන සුදු පාට දත් දැන් ගැලවිලා ගිහිල්ලා. ඒ විතරක්ද? ඇඟ රැලි වැටිලා සමහරලාට කටපැත්තකට ඇද වෙලා මුහුණේ ඇස් දෙක යටට ගිලිලා කෙස් ටික සුදු වෙලා රවුලත් පැහිලා වෙනද කැමති කැමති දෙන වැටිලා ඉඳගත්තා. උඩ පැනලා නැගිට්ටා. නමුත් දැන් සමහර කෙනෙක් ඉඳගන්නෙත් අත් දෙක බිමට තියලා ඊට පස්සේ තමයි ඇඟ පාත් කරන්නේ. තව සමහර කෙනෙක් හැරමිටියකට වාරිවිල්ල නැගිටින්නේ. අත් දෙකත් පාද දෙකත් හතරම බිම තියලා තමයි නැගිටින්නේ. දැන් පෙරට වඩා බෑ. පෙරදිපිච්ච හයිය නෑ. හැබැයි ඒ වුණාට කීයෙන් කී දෙනාද මේක තේරුම් අරගෙන දැන්වත් කලයුත්ත කරගන්න ඕන කියලා කල්පනා කරලා යෙදෙන්නේ? එහෙම අය හරි අඩුයි පින්නතුනි. ප්‍රඥාව මදි නිසා එහෙම කරගන්න කටයුතු කරන පිරිස බොහොමත්ම අඩුයි සමාජයේ. සුළු පිරිසක් විතරයි සසර බය දෙකලා සසරින් මිදෙන්න ඕන කියලා කල්පනා කළේ. සුරු පිරිසක් බහුතරයේ සතරපායටමයි. භාගිතුන් වහන්සේ ඕක මනුෂ්‍ය චුති ආදී සූත්‍රවල දේශනා කළා. මේ මහ පෘථුවියෙන් නියමඩලට වැලි ටිකක් අරගෙන, මහණෙනි මගේ නියමත තියෙන වැලි ප්‍රමාණයද වැඩි, මේ මහ පෘථුවියේ වැලිද වැඩි කියලා කියහම භික්ෂුන් වහන්සේලා දෙන්න ඇති උත්තරේ අපිට තේරෙනවා මහ පෘථුවියේ වැලි වැඩි කියලා. ඊළඟට භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ, මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන අය මැරිලා ගියහම ආපහු සුගතියකට එන්නේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. නියපිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. එතකොට හිතන්නකෝ මේ මහා පෘථුවියේ පස්තරම් පිරිසක් යන්නේ නිරේටනේ. එතන අපි හැමෝම ඉන්නවා. එතකොට සම්මාදිට්ඨිය නැත්තම් ත්‍රිලක්ෂණේ වඩල නැත්තම් සිල් රැකල දන් දීල නැත්තම් මොකක් වෙයිද? ආන් ඒක හින්දා මේ ජීවිත කාලේ ඔය ටික පූර්ණේ කරන්න ඕනේ. හැම වෙලාවකම මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. කොයි වෙලාවෙ මරණය ආවත් මට කමක් නැහැ. මම සම්පූර්ණයි කියලා හිතෙන්න ඕනේ. ආන් එහෙම හිතලා තමන්ගේ ජීවිතේ ගත වෙන ආකාරය පිළිබඳව හැමදාම සතුටක් තියෙන්න ඕනේ. මගේ ජීවිතේ මෙහෙමයි ගෙවෙන්නේ. අවදි වෙන්නේ මේ වෙලාවට. මේ වෙලාවට වැඩට යනවා. එන්නේ මේ වෙලාවට. මේ වෙලාවටවත් පිළිවිත් කරනවා. මේ වෙලාවට තුනුරුවන් වදිනවා. මේ වෙලාවට බණ අහනවා. කිති හොඳ සැලැස්මක් තියෙනවා. මෙච්චර කාලයක් මම බණ ඇහුවා. සත්‍යක්‍රියාවක් උනත් කරන්න වටිනවා. ආන් ඒක හිඳ පින්නතුනි මරණය ඊටම ඉක්මන් කොයි විදිහකින් කොයි ආකාරයකින් මාසෝයා පැමිණෙයිද දන්නේ නැහැ. නමුත් මැරෙන්න කලින් මේ ජීවිතයටත් සාධාරණයක් කරලා අනාගතයේ උපදින ආත්ම කෝටි ගාණක් ජීවිතය සාර්ථක කරගන්න අවශ්‍ය වැඩපිළිවෙළත් හදාගෙන හරිම සතුටින් කිසිම දෙයක් ගැන අල්ලා ගැනීමක් නැතුව මෙලව අත්හරින්න පුළුවන් නම් ඔහු හරි වාසනාවන්ත කෙනෙක්. ඔබත් සූදානම් වෙන්න. අනිවාර්යයෙන්ම මැරෙනවනේ. ඔබටත් සිද්ධ වෙනවා. තමන්ගේ හිත අකුසලයෙන් ඈත් කරලා කුසල් මත නතර කරගන්න. ඒ සඳහා වීරිය වඩන්න. ආන් එහෙම වීරියවන්තයන්ට විතරක් මේ සතර අපා දුකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මරණය බොහෝම ඉක්මනට අපි හොයාගෙන එනවා. දවසින් දවස දවසින් දවස අපි බොහොම වේගෙන් වයෝවෘද තත්ත්වයටපත් වෙනවා. ජීවත් වෙන්න තියෙන අයිතිය මේ මිහිමතින් කවද හරි දවසක කොතන හරි යම් සිද්ධියක් නිසා අහිමි වෙයිද කියලා හිතෙනවා. ආන් ඒ නිසා කවද කොයි වෙලාවෙ කොතන මරණය ආවත් කමක් නැණි. මම සූදානම් වෙලා හිටියාම ඕනම වෙලාවක මා සොයාගෙන එන්න. මම සූදානම් කියන තැන ඉන්න පුළුවන් නම් හරි අභිමානවත්. පරලෝ ජීවිතේ සුගතිගාමී කරගන්න කොයි විදිහටද කටයුතු කරන්නේ? මේ කාලේ නම් උතුම් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න කියලා කියන්නේ. දසදාන වස්තුව පූර්ණේ කරගන්නවා කියලා කියන්නේ සංසාරේ බොහෝ අඩුපාඩු මගහරව ගන්න අපිට අවස්ථාව උදා වෙනවා කියන එකයි දානේ පූර්ණේ වෙනවා කියලා කියන්නේ. ඒ නිසා එක විශේෂ අවස්ථාවක් හැටියට යොදාගෙන මහත් කුසල් ජීවිතයට ගලන අවස්ථාවක් බවට පත් කරගෙන තමන් කුසලයෙන් පෝෂණයට වෙන්න පත් වෙන්න පන්සිල් ආරක්ෂා කරන්න සඳහන් කළේ කොහොමද? යමෙක් මේ උතුම් පංචශීලයේ ආරක්ෂා කරගෙන කටයුතු කරනවාද? ඒ සිල් ආරක්ෂා කරන්න මෙලව කළ යුතු හොඳම දේවල් අතරින් එකක් කරගෙන යන්නේ. මෙලව කළ යුතු හොඳම දේවල් අතරින් එකක් කරගෙන යන්නේ. මොකක්ද? මෙතනින් අරගත්ත ආධ්‍යාත්මික පණිවිඩය. ඔබේ ජීවිතයට එහෙම පණිවිඩයක් තියෙනවද? නැත්නම් එහෙම එකක් අහන්න. අහලා ඊට අනුව ජීවිතය පෝෂණය කරන්න. ගොඩනගන්න. කටයුතු කරන්න. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ නිසා සීලේ මනාව සුරක්ෂිත කරගෙන තිසරණේ මත පිහිටලා දසදාන වස්තුව සම්පූර්ණ කරගෙන මෙලවින් සමුගන්න කෙනෙක් සූදානන්ද. ආං එවන් වූ අය භාග්‍යතුන් වහන්සේගෙත් කරුණාවට විශේෂයෙන් භාජනය වෙන අය. ඒකට සුදුසුකම් තියෙන අය. ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නුවේ ජීවිතේ කුසලයෙන් පුරවන්නනේ. කත්තබ්බං කුසලං. උපන්නා වූ සත්වයා බොහෝ කුසල් කරගත යුතුයි. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහු. යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තිසරණේ මත මනාව පිහිටලා කටයුතු කරනවා නම් ඔබට මතකද දිවා රෑ දෙකේම ජීවිතයට පිං ගලන කරුණු තුනක් කියන එක. ඒක එහෙම සඳහන් කළේ දිවා රෑ දෙකේම ජීවිතයට පිං ගලන කාරණා තුනක්, ගංගාවල් තුනක් තිසරණේ කියලා කියන්නේ. ඊළඟට පන්සිල්, තවත් පුණ්‍යවන්ත ගංගාවල් පහක්. පන්සිලි තිසරණ එකතු වෙච්චම ගංගාවල් අට. යමෙක් මේක ආරක්ෂා කරනවද? පන්සිල් රකින්න බැරි කෙනෙක් ඉන්නවද? සමාජයේ බොහෝ දෙනා කතා කරනවා, කවුද පන්සිල් රකින්නේ, කාටද පන්සිල් රකින්න පුළුවන්, කවුද පන්සිල් රැකගත්ත අය, එහෙම කතා කරන අය කොච්චර ඉන්නවද? ඒගොල්ලන්ගේ නොහැකියාව, ඒගොල්ලන්ගේ දුර්වල බව අනික් අයත් එහෙමමයි කියලා හිතාගෙන ඉන්නේ. නෑ පින්නතුනි, දිවි හිමියෙන් සීල් රකින්න අය ඕන තරම් ඉන්න රටක් මේක. දිවි හිමියෙන් සීල් ආරක්ෂා කරනවා, ජීවිතේ පරදුවට තියලා සීල් පද රකින්නවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව උන්ට නොඅඩුව ලැබෙනවා. කීකරු ශිෂ්‍යෝ වෙච්ච නිසා එන රෑ දවල් දෙකේම ගංගාවල් කටගාවට පිරිලා ගලනවා වගේ මහා පුණ්‍යවන්ත ගංගාවල් මේ ජීවිතේට ගලාගෙන එනකොට හිතලා බලන්න. දිවා රෑ දෙකේම කුසලයෙන් පිරෙනකොට කවුද මැරෙන්න බය වෙන්නේ? මොකටද මැරෙන්න බය වෙන්නේ? නැවත උපදින්න ලැබෙන්නේ මීට වඩා හොඳ තැනක නම් ඒක කොච්චර වටිනවද? මරණය කියලා කියන්නේ තවත් පැත්තකින් භාවනාවක්, මරණානුස්සති භාවනාවක් නේ. මේ මරණානුස්සති භාවනාව කොයිතරම් ආනිසංසද? දැන් බලන්න අර වාගේ පුණ්‍යවන්ත ගංගාවල් අටක් නිරන්තරයෙන් ජීවිතේ පැත්තට ගලනකොට මේ මරණානුස්සති ආදි භාවනා ක්‍රමත් අපි ප්‍රගුණ කරලා දියුණු කරලා තියෙනවා නම් කොච්චර වටිනවද කියලා. සැකයක් නැතුව මම ප්‍රීතියෙන් මරණයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. අය අනිවාර්යෙන් හොඳ තැනක උපදිනවා. සිල් රැකලා තියෙනවා නම්, තිසරණ තියෙනවා නම්, ඊට අමතරව මේ කාරණාව පෙන්නලා තියෙන්නේ. මේ භාවනාදී කුසල කර්ම යම් කෙනෙක් සම්පූර්ණ කරගත්තොත් ජීවිතේ හරි උසස් පින්කමක් භාවනාව කියලා කියන්නේ. මහානීය පින්කමක් භාවනාව කියලා කියන්නේ. ඒ අතර මරණානුස්සතිය කොයිතරම් ශ්‍රේෂ්ඨද? උරග ජාතකයේ ඒ පිරිස පුතා මැරිලා, සහෝදරය ස්වාමියා මැරිලා කිසි කෙනෙකුගේ ඇස්වලින් කඳුලක් වැටෙන්නේ නැහැ. ඇයි කියලා අහපුවම කියනවා හේතු ගොඩක්. නමුත් අන්තිමට පුතාම සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඇවිල්ලා ප්‍රශංසා කරනවා මව්පියන්ට, ඔබලාගේ මරණානුස්සතිය ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. දියුණු කරන්න, දියුණු කරන්න, ඒක තව තව දියුණු කරන්න. මේ ආදි වශයෙන් මරණ සතියේ ආනිසංස ඕන තරම් දේශනා කරන්න බොහෝ කරුණු තියෙනවා. කෙනෙක් ජීවිත කාලය තුළ මරණය භාවනාවක් හැටියට ප්‍රගුණ කරලා තියෙනවා නම් ਉਹ අතින් වැරදි වෙයි කියලා හිතෙනවද? ਉਹ අකුසලවන්තයෙක් කියලා හිතෙනවද? ඒ මම මැරෙන කෙනෙක් බව නිතර නිතර ආවර්ජනය වෙන පුද්ගලයා කොහොමද වැරදි කරන්නේ? මේ මරණය අමතක වෙච්ච නිසානේ මිනිස්සු පව් කරන්න පටන් ගන්න තියෙන්නේ. අන් ඒ නිසා මේ ජීවිතේ කොහොමත් නිමක් නැති තරම් දුකයි. නිරයක දැවෙනවා වගේ. මිනිස්සු දිහා බලහම සතුටින් ඉන්නවා වගේ පේනවා. නමුත් මේ ජීවිතවල සතුට හුඟක් අඩුයි. නොඑක් හේතුන් මත සතුට වුන් දාලා ගිහිල්ලා. ලෝකෙට පෙන්නලා තියෙන්නේ මායාවක්. ආන් ඒ නිසා හැබවින්ම සතුට වෙන අය ඉන්නේ සුළු ප්‍රමාණයයි සුළුතරේ. ඔවුන් අතර ඔබ සතුටින්ම මරණයට පත් වෙන්න. එතෙක් ජීවිතයේ සර්ව ප්‍රකාරයෙන් ධර්මානුකූලව ගොඩනගන්න. ජීවිතයේ ධර්මානුකූලව ගොඩනගාගෙන හැම වෙලාවෙම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදিলা. කළ යුතු නොකළ යුතු දේවල් දැනගෙන කුසල් ලකුසල් අවබෝධ කරගෙන වරදින් අත මිදලා සුගතිය කරා ගමන් කරන්න ලැබිච්ච වාසනාවන්ත මනුෂ්‍ය ජීවිතයක් තුල කරන කියන හැම දෙයක්ම දුකට හේතු වෙන දේවල් හැම දෙයක්ම දුකට හේතු වෙන දේවල් තමයි. ඒක පාරම දුකක් නෑ. කාම ලෝකේ යම් සැපකුත් තියෙනවා. සැපක් නැත්තම් කවුරුවත් කාම ලෝකෙට ආයෙන්නේ නෑ නේ. නමුත් ඒ සැපත එක දුකක් තියෙනවා. ඒ සැපේ කොහොමද හොයන්නේ? මොන ක්‍රමෙන්ද හොයන්නේ? ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. ඒ සියල්ලෙන් අත මිදලා තමන් වෙනුවෙන් ජීවිතේ කාලයක් කැප කරලා ලෝකයා වෙනුවෙන් අනුන් වෙනුවෙන් දුවදරු වෙනුවෙන් බිරිඳ මව්පියෝ වෙනුවෙන් කැප කරපු කාලය ඒ අය වෙනුවෙන් තියලා ඒ ජීවිතේම පොඩි ඉඩක් තියෙන්න ඕනේ. පෞද්ගලිකව තමන් වෙනුවෙන් කැප කරගන්න කාලය. ඒ කාලය තුල දන් දීලා සිල් රැකලා බණ භාවනා කරලා උසස් ආධ්‍යාත්මික සෝයක් අරගෙන බොහෝ දිනකට අනුකම්පා කරනවා කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒකත් මේ ලෝකේ තාම ශ්‍රේෂ්ඨයි. එන මුලින් සඳහන් කළ මේ ගාථා රත්නේ දේශනා කරන්න හේතු වෙච්ච කරුණු ළඟ විවිධ අදහස් තිබුණා. ඒ විවිධ අදහස් කොයි විදිහට මුදුන්පත් වෙනවද? මේ අදහස් මුදුන්පත් කරගන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. මේ විවිධ අදහස් මනාව කළමනාකරණය කරලා බෙදලා අයින් කරලා පාලනය කරලා ඉවත් කරලා ආර්යන්ට කීකරු වෙච්ච කෙනෙක් මේ ලෝකේ නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ විශිෂ්ටතම කාරණාවන් එකක් වෙන්නේ. සමහර පිරිසක් දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කළා. සමහර කෙනෙක් මුලින්ම උපදින දරුවා පිරිමි දරුවෙක් වෙන්න ප්‍රාර්ථනා කළා. තව කෙනෙක් ස්වාමියා අන්න බිරිඳවරුන් ගාවට යනකොට ඇතිවෙන දුක නැති කරගන්න ප්‍රාර්ථනා කළා. මේ වගේ නොඑක් ප්‍රාර්ථනා තිබුණේ. නමුත් ඒ සියලු ප්‍රාර්ථනා කෙරවල නිවන තියෙනවා. මේ සියලු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීමෙන් පස්සේ නිවනට යනව නෙමෙයි. ඊටම ඉක්මන් භවයක ඊටමත්ම කෙටි කාලයකින් සැප සහිතවම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.